ශ්‍රද්ධාව සම්පන්න මේ පින්වත් සීල දෙනාම ධම්මේ සූදානම් වෙන්නේ තමන්ගේ මෙලොව ජීවිතවලට වගේම සතරගත ජීවිතවලටද බොහෝ කාලයක් සිත පිණිස සැප පිණිස සැනසිල්ල පිණිස පවතින වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට විශේෂයෙන් අද මේ සේනාසනයට මේ සියලු දෙනා මේ කරා තියුනේ එත දවසේදී ඒ තමන්ගේ ලබපු ජීවිත වලට වටිනාකමක් ලැබෙන ඒ කඨින මහා කිවිකමට සම්බන්ධ වෙන්නටයි ඒ මහා කිවිකමට සම්බන්ධ වෙන්න පැමිණි මේ පින්වතුන්ට අතුරු ලාභයක් හැටියට මේ සත්‍යයෙන් විදක් වුණේ කරන්ට ලැබෙන අවස්ථාව. ඒ නිසා හැම දිනම තමන්ගේ එහෙම එහෙ දුවන්ත නුදි බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම වමනාවෙන් මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරන්ට ඕන. එහෙම බොහොම ශ්‍රද්ධාවෙන් වමනාවෙන් මේ සත්‍ධර්මය ශ්‍රවණය කළොත් කිමුතුනි අපිට මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේ තුලදීම අපේ නිවීම අපේ නිවීම අපට හදාගන්න පුළුවන්. ඒ වගේම එහෙම නිවීම හදාගන්න පුළුවන් වන ධර්මඥානයක් ලබා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කල්පනා කරලා බලනකොට හැකියුමුතුන් සතුට වෙන්නට ඕනේ. ධර්මයේ සඳහන් වෙනවා පින් කරන්ටත් පින් තියෙන්න ඕනේ කියලා. බුද්ධෝත්පාද කාලයක් ලබලා මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන සත්‍යයෙන් පවතින වටපිටාවක තමන් උපන්න එකේ ඉන් ඇතුළු උපේක්ෂකත පුණ්‍යතා. එර ඉන් ඇතුළු උපන්න එකේ ආනිසංසයක් තමයි මේ ඉන් කරගන්න කුසල ධර්ම සිද්ධ කරගන්න දැනෙන බව. විශේෂයෙන් මේ කුසල ධර්ම යන් දෙනක් අපි කෙරීම පොඩ්ඩක් මතක් කළොත් අපි හැම කෙනෙක්ම කුසල ධර්ම සිද්ධ කරගන්නට පින් කරගන්නට රේකුටක උත්සාහවත් වෙනවා. ඉතින් බුද්ධ සත්පුරුෂ උත්තමයන් වහන්සේලා පවා කිබඳු ධර්මයන් අනුමත කළා. එම බුදුරජාණන් වහන්සේලාගේ මනුසාසනාවක් වුණා. සබ්බ පාපස්ස අන්තරණං කුසලස්ස උපසම්පදා සහිත පරිවෘතපණං ඒතං බුද්ධං සාසනං. අකුසල ධර්ම සිද්ධ කරන්ට එපා, අකුසල ධර්ම කරන්ට එපා, කුසල ධර්ම කරන්ට. ඒ වගේම හිතක් හදාගන්න, හිතක් පිරිසිදු කරගන්න. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේලාගේ මනුසාසනාව වුණේ. ඒ පින්වතුනි බුදුරජාණන් වහන්සේලා අපිට මේ ලෝකයට සබ්බ පාපයන් දකරන ජීවකෝ කරන්ට එපා කුසල සෝපතන් බත කුසල කරන්ට කියලා අවවාද කරන්න අනුශාසනා කරන්න. පින්වතුනි අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට අපි පුද්ගල භාවයක් පැවැත්වුවට අපි හැම කෙනාගේම ජීවිත තුල සත්ව පුද්ගල භාවයක් පවතින ජීවිතවලින් උද්දී අචේතනික වස්තුන් තුල පවතින යථාභූත ස්වභාවයක් තියෙනවා. ඇත්ත ඇත්තේ පවතින ස්වභාවයක් තියෙනවා. තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වුණා නැත වෙනස් නොවන ඇත්තක්. මෙන්න මේ ඇත්ත කෙරෙහි බුදුරජාණන් වහන්සේලාගේ නුවණ පවතින නිසයි හැම වෙලාවෙම ලෝකෙට සබ්බ පාපයන් කරන කුසල සුබ සම්පදා කියන අංශය. සබ්බ පාපයන් කරන කියන්නේ සියලු පව් කරන්නේ පා කුසල සුබ සම්පදා කුසල කරන්නේ. ඒ විදිහට අනුශාසනා කරන්ට බුදුරජාණන් වහන්සේලාට ලෝකයේ තුල තියෙන යථාභූත දැක්ම මොකක්ද? සිමුතු දෙක තමයි පටිච්ච සමුප්පන්නව. හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්ම ගැන මුවන් කියන බුදුරජාණන් වහන්සේ ලෝකයට ඒ විදිහට අවබෝධ කරගන්න අනුශාසනා කරන්නේ අපි පුද්ගල භාවයක් ඇති කරගෙන ඉන්දිය ඇති කරගෙන තිබුණා. අපේ ජීවිතවලට උත්විඳ බව දෙන්නේ හේතුඵල ධර්මයයි. අපි පොඩ්ඩක් ඒ ගැන ටිකක් බලමු. එතකොට අපි කරන මේ කුසල ධර්මයේ වටිනාකම තමයි තේරුම් ගන්න ඕනේ. මේ හේතුඵල ධර්ම කියලා කියන්නේ යම් හේතුවක් නිසා යම් කරුණක් නිසා තව යමක් උපදිනවා නම් පවතිනවා නම් ඒ උපදින දෙයට පවතින දෙයට කියනවා ඵලය කියලා. යමකින් නම් උපදින්නේ යමක් නිසා නම් පවතින්නේ ඒකට කියනවා හේතු. මෙතන මේ හේතු වලටම තමයි බුදුදහමේ මුලික අරමුණ. ඒක ඒ හේතුඵල ධර්ම සරල උපමාවකින් කියනනම් මේ තුනට සත්‍යයෙන් කරගන්න පුළුවන් විදිහට අපි දන්නවා උපුප වගේ දෙයක් ගන්නතෝ ඒ තුල නිහිරි වූ නිහිරි ස්වභාවයෙන් යුක්ත සත්‍යයක් තියෙනවා. ඒ තුල තියෙන්නේ කතුකු කටුක ස්වභාවයෙන් යුක්ත කටුක රසය. කටුක ස්වභාවයෙන් යුක්ත රසයන් උපදවන කොහොඹ ඇටයක් කියනවා. කවදාවත් ඒකෙන් නිහිරි වූ නිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒකෙන් ඇති වෙන්නේ කටුක රස ඇති කටුක ඵලයක්. කොහොඹ ගහක මියම් වෙයිම හැදෙනවද? නැහැ. කොහොඹ ගහක හැදෙන්නේ කොහොඹ ගෙඩි, කොහොඹ ගොල්ල, කොහොඹ අතු. ඒ ඔක්කොම චිත්තරබයි කටක රසයක් තියෙනවා. මේ කොහොඹ ඇටේද කියන හේතුව කියලා ඒ නිසා හටගන්න ගහක් කියනවා නම් ගෙඩි කියනවා නම් ඒවට කියනවා ඵලය. මෙන්න මේ හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්ම නැමැති ඒකත්වයේ තුල බීජ නාමත්වයේ නැමැති නානත්වයකුත් තියෙනවා. ඒකත් අපි කොහොමද කරන්නේ? ඊට පස්සේ අපි ගන්නවා මේ යම වගේ දෙයක් ගත්තාම මෙහිදී වූ මෙහිදී ස්වභාවයෙන් යුක්තයි. මෙහිදී වූ මෙහිදී ස්වභාවයෙන් යුක්ත ඵලයක් උපදවන මෙයා බැටයක් හේතුවොත් ඒ නිසා කවදාවත් කටුක කටුක රස ඇති ඵලයක් උපදින්නේ නැහැ. මේ යමගස්වල කොහොම පිළියෙල් කරනවද කියනවා. එතකොට මේ යම ඇටේට කියනවා හේතුව කියලා. එන්දා හටගන්න ගහක් තියෙනවා නම් ගෙඩි තියෙනවා නම් ඒක කියන ඵලය. හොඳට බලන්න කොහොම ඇටේ මේ යම ඇටේ දෙකම හේතු. කොහොඹ කෙලි මියාඹ කෙලි දෙකම ඵලය. හේතුඵල ධර්ම එකයි. නමුත් මේ බීජ නාමත්වයේ කවදාවත් දෙකක් දෙන්නේ නැහැ. කටුකෝ කටුක රස ඇති කටුක ස්වභාවයෙන් යුක්ත හේතුවක් නිසා මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵලයක් ඇති වෙන්නේ නැහැ කියන ඵලය කටුකමයි. මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුව නිසා හටගන්න ඵලය මිහිරි ස්වභාවයෙන් කටුකෝ කටුක ඵලයක් හටගන්නේ. මේ අචේතනික වස්තුන් තුල තියෙන බීජ ධර්මත්වය වගේ උපමාවෙන් දෙන්නේ ඒ ධර්මතාවයම දැක්ක බුදුරජාණන් වහන්සේ සත්‍ය පුද්ගල භාවයක් වර්ධන අපේ ජීවිතවල. අපි මේ දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණාට පිටියට අපි හැම කෙනාගේම ජීවිත තුල තියෙන ඒක ප්‍රමාණ ඒ හේතුඵල ධර්ම තුලද විඤ්ඤාණාත්මක නැමැති දානත්වයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා කටුකෝ කටුක රස ඇති කටුකෝ ඵලය මොකදවන හේතු කොහොමදද වගේ දැක්කා මේ සත්පුද්ගල භාවයක් පවත්න අපේ ජීවිත තුළ මේ පව් කියන්නේ මොනවද පව් කියලා පෙන්නන්නේ සිංහල උච්චාරිතේ කාය උච්චාරිත වාක් උච්චාරිත මනෝ උච්චාරිත දස අකුසල කර්ම බලය ඒ වගේම පොරකම් කිරීම සතු බැඳීම ආදී පස්පව මෙන්න මේවා ඔව් අකුසලයි හැබැයි මේවත් කීජ හොඳට බලන්න තියාගන්න ඕනේ මේවා හේ කීජ මේ දේවල් වලින් නිහිරියු කුසිත සුපාණුත් ඵලයක් අවදානවට හටගන්නේ නැහැ. හටගන්න ඵලය කටුකෝ කටුක සුපාණුත් ධර්මයි. අපි ඉන්ද්‍රජාලක සත්තු, වේදේව, නිරේ සත්තු යෝගින සත්තු මුතුල භාවයක් ඇති කරගෙන කතා කරාද? අනිහිරියු අනිහිර සුපාණුත් යුක්ත ඵලයක් උපදවන හේතු හදාගත්තේ ඵලයක් තමයි. ඉතින් බුදුරජාණන් සබ්බ පාපතර අකරණන් කියලා කිව්වේ අමිහිරිව අමිහිර සබහායුක්ත විපාක විදින හේතු හදාගත් විපාක කියන කයන කම්පාවේ. එන්නේ හේතු හදාගත්තොත් හේතු සකස් වෙලා තිබුණොත් ඒ වගේ ළඟල වෙන්නේ නැහැ නතර කරන්න බෑ. හැදෙන්නේ මොනවෙන්නේ නැති විදියට හොඳ මොහොම පැටයක් තිබුණොත් පොළොවේ හොඳට පසුන් තියෙන පොහොරක් තියෙන තෙතමනයක් තියෙන තැනක හිටෙනවා. හිටෝලා අත් දෙක එකතු කරගෙන අපි දැඳගෙන ප්‍රාර්ථනා කළොත් මේක පැලවෙන දෙපා පැලවෙන දෙපා කියන පැල නොවේ ඉන්නේද? කොහොම පැටෙත් කැඩිලා මුන්නලා නරක් වෙලා නැහැ. ඔළුවේ පසු පොහොරක් තියෙන දෙතමනියක් හොදට තියෙනවා. ඒක පළවෙනිට අවශ්‍ය හේතුත් ඔක්කොම සම්පූර්ණ නම් අපි ප්‍රාර්ථනා වලොත් පළවෙනි දෙපා කියද? අපි ප්‍රාර්ථනා වලින් කරේනවා නේද? ඒක තමයි හේතුඵල ධර්ම සුපලම. ඒක කෙනෙකුට පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන්ත විපාක විදිහ හේතු අපි හදාගන්නවා කියන්නේ මේකළු දුක් විපාක මාර්ගනා නොවේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ විපාකයේ අපි කරන්නේ නොකෙන්න තියෙන්නේ නැහැ. ඒ බව දන්න නිසාමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ කෙරෙහි කම්පාවලින් කාපපාපට සාකරණන් කියලා කියන්නේ. ඒක කුසලස්ස උපසම්පදා කුසල් කරන්නේ කියලා කියන්නේ. ඒ කුසල් කරන්නේ කියලා කියන්නේ. අපි දැක්කා මෙහිදී වූ මෙහි ස්වභාවික හේතු වන සවකුත්න ඵලය මෙහිදී කියලා දැක්කා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා මේ සත්පුද්ගල භාවයේ අප පවතින ජීවිත තුළ යම් කුසලයේ කියලා යමක් තියෙනවා. මෙන්න මේ කුසලයේ කියලා කියපු ටික දැක්කා මේ වූ මෙහි ස්වභාවය උපදවන හේතු ලෙස දාන සීල භාවනා මේවා කුසල. ඒ වගේම කාය සුචිත වාක් සුචිත මනෝ සුචිත කුසල. ඒ වගේම දස කුසල කර්ම පපයන් ගන්න කුසල. ඒ කුසල කියන්නේ වෙන මොකක්ද? මේ වූ මෙහි ස්වභාවය යුක්ත ඵලයන් උපදවන කීච. ඒ හේතු හැදිලා තිබුණොත් ඒක පල ධර්මනවා. අපි මේ මිනිස්යෝ මේ දෙවියෝ මේ බ්‍රහ්මයෝ කියලා කතා කළාට ඒ හැමදෙනම තියෙන ඵලය මොකක් ඵලයක්ද? මිහිදීව මිහිල් සබනයුක්ත ඵලයක් උපදින හේතු හදාගත්ත එකක ඵලයක්. අපි කැදෙන්නේ පුරේ නරක් වෙන්නේ නැති විදිහට නිරන්තරයෙන් අරගෙන පොළොවේ පස් තියෙන එතකොට ඇදියේ පොහොර කියන තැනක හිටියොත් මේක පළවෙනි දේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ කටේ. පළවෙනි එකා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ හේතු අපස්සල තියෙනවා නම් ඒ වගේ බුදුජාණන් වහන්සේ දැක්කා යම් කිසි කෙනෙක් ජීවිත සුචරිතය ඇතරිනවා නම් දස කුසල කර්මපද කරනවා නම් මේකේ මෙහෙම විපාකයක් අපි කරා නොපෙන්නේ කැමිනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට මෙහෙම විපාකයක් එපා කියලා හිතුවා. ඒකට මෙහෙම විපාකයක් ලැබෙනවා මම. මොකද ඒ හේතු සකස්සල තිබුණොත් ඒකට පලයක් ඇතිවෙනවා. ඒ නිසා මිනිසු ස්වභාවයෙන් යුක්ත විපාක ඇති වෙන විපාක විදිහට හේතු හදාගන්න විදිහ සකස් කරගන්න කියන අර්ථයෙන් තමයි කුසල කුසල සම්බදා කියලා දේශනා කරන්නේ. කොහොමද හිතාද අවතාරතාවක් තියෙනවා. මේ හේතුඵල ධර්ම තුල හේතුව ටිකක් වුණත් ඵලය ටිකක් වෙයි. අපි එක කොහොඹෑටයක් හිටෙව්වොත් එකම එක කොහොඹෑටයයි එක බීජයයි. ඒක කොහොමද පුතුගේ රටේ තියෙන තැනක හිටෙව්වහම දෙතමෙන් තියෙන තැනක හිටෙව්වහම එකෙන් ගහක් හැදෙයි. ඒ ගහ ලොකු මහත් වුණාම ඒක කණයකට හැදෙන කොහොඹෑට ගන්න 50යි 100යි 1000යි කියලා කියද්ද මේ කොහොඹ ගාව අවුරුදු 25 50 තිබුණු හැදෙන ගෙඩි ගන්න කියන්න පුළුවන්. හේතුඵල ධර්ම තුල හේතු ටිකක් තමයි ඵලයේ බොහෝ වෙනවා. ඒකම දැක්ක බුදුජනන් වහන්සේ මේ අකුසල බීජ අකුසල වල හේතු ටිකක් වුණත් හේතු එකක් වුණත් ඒක ඵල ධර්ම බවකට එක ජීවිතයකින් නතර වෙන්නේ නැහැ. බොහෝ සිය දහස් වාරයක් එක හේතු විපාක වෙන්නට වෙනවා. ඒ නිසාම යන කම්පාරිය සම්පූර්ණව වර්තන කරනවා කියලද. අපි ආලම් දෙන මේ දරුවන් සංග්‍රහයේ තියෙනවා එක සියක් ඉරුදෙනකගේ දෙල්ල කපල ඒ ඉරුදෙනගේ ඇඟේ ලෝම ගන්නෙ මිලිකෙන් ගන්නවා. ඒක බුදුමයක් නෙමෙයි. ඒකට සාක්ෂිය වර්තමාන මේ අචින්තනික වස්තුන් තුළ තියෙන හේතුඵල ධර්ම බලන්න. හේතු ටිකක් වුණත් අපි මේ කුසලක් ලැබුණොත් අසනත් ලැබෙන මේ කුසලක් වුණා. ඒක වඩා එළිය ලැබෙනවා නේද? මේ අනාත්මයි කියලා කියන්නේ ඒකයි. පුද්ගලයේ සත්‍යයේ කෙනෙක් නැතුව ධර්මතාවයක් තියෙනවා. මේක නොදන්න මේක නොදකින නිසායි අපි මේ පුද්ගල භාවයක් ඇති කරගෙන ලෝකේ කටයුතු කරන්නේ. ඊට පස්සේ අපි එක පේරයකයක් කියන්නේ බීජය එකයි එකම එක පේරයකය. ඒ පේරයකයක් හිටියොත් ඒකෙන් ගහක් හැදේ. ගෙඩියේ එක ගෙඩියක් තුල පේරයක් තියෙනවා. මේ අවුරුදු 10ක් 15ක් පේර ගහක් තිබුණොත් හැදෙන ගෙඩි ගන්න ඇට ගන්න කියන්න පුළුවන් දුක. ලක්ෂ්‍ය වැඩි නේ. කතා කරන්නේ යාපේ. ඒ වගේම තමයි කුසලයක් චිකක් වුණා, බීජේ එකක් වුණා. ඒක ඵල ධර්ම බවට මෙතන මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසායි සංඝයා වෘතා සද්ධාවෙන් දාන ආදී කුසල ධර්ම විද කරනකොට පරිණාමය ධර්මයේ ඒ කුසලයේ අසංකේයයන් රොපමිණියන් වදාන කියලා සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ කියලා. ඒ දීජී වටිනාකම ඒ දීජී හැටියට නැතන පලය අක්ෂන වැඩි. මේක මම මතක් කළේ අද දවසේදී මේ පින්වතුන් කරගන්නේ කරන්න හදන්නේ එසේ කුසලයක් නෙමෙයි. බොහෝ කාලයක් අසංඛේයයන් අපමණ යම් වදා සංඛ්‍යාවක් ප්‍රමාණයක් කරන්න බැරි විදිහේ මිහිරියෝ මිහිරි විපාක අත්විඳ පුළුවන් බීජයක් සකස් කරගන්න යන්නේ කිමුතු හදන්නේ. එහෙනම් සතුට වෙන්න ඕනේ මෙබඳු මිහිරු මිහිරු ස්වභාවයෙන් යුක්ත ඵලයන් උපදින බීජ නිමිතිට හදාගන්න හැමෝටම හැම කාලෙම බෑ. බුද්ධෝත්පාද කාලයක් ලැබෙන්නත් ඕනේ, ධර්මයේ ජීෙන්නත් ඕනේ, මනුෂ්‍යෙක් වෙන්නත් ඕනේ. කොයි කොම්මෝනි වුණාද ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ ටික ඔක්කොම එකතු වෙන්නේ පුද්ගේශකත පුණ්‍ය තපරකින් කියන අයටයි. එනිසා මේ පින්වතුන් සතුටින්ම තෝරන්නේ එර කලාව කුසලයක් නිසා අද දවසේදී ඔගුල්ලන්ට බොහෝ කාලයක් ඉතර ජනසිකින් බවතුම කරගන්නට සිදුකරගන්න පුළුවන් කියලා. ඉතින් මේ පින්කම තවත් මහත්ඵල මහත්කම් කරගන්න පුළුවන් ඔගුල්ලන්ට. හෙට දවසේදී මේ පින්කම අවසන් වෙනකම්ම ලෝභ දේශ මොහ කියන අකුසල විතරක ඇති වෙන්නේ මොදි? කුසල සිතින්ම මේ කුසල ධර්ම සිද්ධ කළොත් මේ බීජේ සාක්ෂණ ගති වෙනවා. එතකොට පද ශ්‍රාව වෙන්නේ. ඒ නිසා තමන් සකස් කරගන්න බීජේ කැඩෙන්නේ නැතුව, නරක් වෙන්නේ නැතුව, උණු වෙන්නේ නැතුව පිරිසිදුව හොඳට හදාගන්න කියන මුතුන් සංසෙන්නට ඕනේ. එහෙම කළාම අපිට බොහෝම වටිනා ප්‍රධානයක් සිද්ධ වෙනවා. ඉතින් මේ පින්කම කෙබඳු ගෞරවණීය වටිනා පින්කමක් කියලා හැමදෙනාම සතුට වෙනට විශේෂයෙන් තව කාරණාවක් මතක් කරන්න ඕනේ. මම ධර්ම විශ්වාස ධර්මාත්මකා කළේ වෙන ගාථාවක්. මේ හේතුඵල ධර්ම නැමති ධර්මතාවයේ යටත්ව අකුසල කළොත් අමෙහි හේතු හැදුව සමෙහි විපාක ලැබෙන බව ඇත්තයි. මෙහිදී හේතු හැදුව මෙහි ඵලෝපදින හේතු හැදුව මෙහි ඵලෝපදින බව ඇත්තයි. කියන්නේ නියම වැඩයක් ගෙටෙව්වොත් නියම දෙවි මෙහෙදී පහයක් ලැබෙන බව ඇත්තයි. නමුත් ප්‍රශ්නයක් වෙන ඉතුරු වෙලා තියෙනවා. ඔය මීයම කස් වලටත් කඳු පහරවල් වදිනවා, පොරෝ පහරවල් වදිනවා, කල් පහරවල් වදිනවා, දී පහරවල් වදිනවා, නොයෙක් ආදීනයන්ගේ යුක්තයි. ඒ නිසා ඉන්දහන් කරලා කුසල ධර්ම කරලා එක නරකයි කියනවා නෙමෙයි. ඒ කුසල ධර්මයට මනුෂ්‍යයෙක්ගේ වෙලා උපන්නත් ඒ මනුෂ්‍ය ජීවිතය තුළ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය මේ වගේ දුක්ගම පෙනෙනවානේ. ඉතින් ඒ නිසායි බුද්ධාජිත්තන වහන්සේලා අපිට අර කාර්තාවේ විදෝධිගත අනුශාසනා කරන පටිච්ච පරිවෝධකණ කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා හිත පිරිසුදු කරගන්න නැතිනම් යහපත තුළ තියෙන යම් ආදීනයක් තියෙනවනම් ඒකෙම මිදෙන්න පුළුවන් මගක් එන්නන්න පුළුවන් ගාථාවක මම මාතෘකා කළේ. මම මේ ටික මතක් කළේ මේකෙ මුතුන් කරන කුසල ධර්මය බොහොම වටිනා එකක් කියන්න. මොකද කුසල ධර්මයක් කියලා අපි කළා, අකුසල ධර්මයක් කියලා අපි අදහැපි ඇතනේ කළා තියෙන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්නයි මම මේ ටික මතක් කළේ. මේ තුළ තියෙන හේතුඵල ධර්මයක් ඒ නිසා මෙහෙම වෙන්නේ කියන එක. එතකොට අපි දැන් මෙහෙම මෙතනකම මෙන්න මේ ටික වර්ධවා ගන්න එපා. මම කුසල් කරන්න එපා, කුසලේ හොඳ නැහැ කියන්න එනවා එහෙම නෙමෙයි. සතර අපාය සාපේක්ෂව මනුෂ්‍ය ලෝකේ දුකක් සැපත් සැපයි. බ්‍රහ්ම ලෝකේ සාපේක්ෂව මනුෂ්‍ය ලෝකේ සැපත් දුකක් දුකයි. තුරු මනුෂ්‍ය ලෝකේ දුකද සැපද? මනුෂ්‍ය ලෝකේ කියන්නේ දුකක් කියලාද සැපක් කියලාද? ඒකත් විභජ්‍යවාදී උත්තර දෙන්න ඕනේ. සතර අපාය සාපේක්ෂව ස්වාමීන් වහන්සේ එක සැපද? නමුත් ඒ කාන්ත සැපැති බකුලෝගේ සාපේක්ෂ දුක කියලා උත්තර දෙන්න නේද? ඒ මාතියාරය මම කියන්නේ අපි මිහිරි වූ හේතුවක් නිසා උපදින මිහිරි ඵලය කියලා දැන නිවන සාපේක්ෂ දුක. කුසල් කරන්න එපා කියන කරුණක් නෙමෙයි මම මේ දැන් දේශනා කරන්න හදන්නේ. සතර අපායට සාපේක්ෂව කුසලයේ කියන එක සැපක්මයි. ඒ නිසා කුසල් කළ යුතුයි. නිවනට සාපේක්ෂව සතර දුකක් කියනවා. ඒ නිසා නිවනට ධර්මතාවයෙන් හිත තබල කෙනෙකුට මිදෙන්න පුළුවන් නම් තව වඩා හොඳයි කියන තැනකින් මේ දේශනාව කරා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. તો නැවත තව මතක කරමුද මේ දේශනාව හරවල ගන්න ක්‍රමයට ඔගොල්ලෝ කිව්වේ උදේ එපා කියලා. නෑ එපා කියලා නෙමෙයි. ඒක අහන්නේ නෑ. හොඳයි දැන් උන්ව ප්‍රශ්නේ. ඇයි යටි තින් කරන්නේ? කුසල අපි කවුරු කැමති නේද සිං කරන්න අකුසල් කරන්න අපි අකමැති නේද දුකට කැමති නැහැ. ඇයි අපි කුසල් කරන්නේ? ඇයි ඉතින් සිං කරන්නේ? මේ හැම එකකින් මේක දැනගද මේ ඔක්කොගෙම මේ හැම දෙයක්ම තියෙන්නේ අපි දුකල තියෙන අකමැත්ත නේද? කුසල ධර්ම සිද්ධ කරන්නේ සතර අපායට වැටුණු දුක් විඳින්න වෙයි කියන බයත් නෙමෙයි. ඒක හැදලි කරන්නයි මම මේ දේශනාව කරත්තේ. බුදුරජාණන් වහන්සේ සරත්තු ජේතවනාරාමයේ කාලේදී ඉතකොට කතාව කියනයි ඒ කතාවත් එක කියන්නම්. සතර කුසල් රජුරුවන් ඉතිහා පොරොහින්ද බබා මේ පුරෝහිත බමුණගේ නම බාවා. මේ බාවාගේ බමුණ ආශ්‍රය පොයට ගියාම ජීවිතයේගෙන සතරකෙන කලෙකට මහනවා. හැබැයි බුද්ධ සාධනය කියන එහෙම දන්නේ නැහැ. මහරගල එයාට හිටියා අත්වැසියෝ දාසෝ බොහොම දක්ෂයි දක්ෂයි පන්සල් එක අත්වැසියෙකුට ගෝලියෝ දාසෝ. එතකොට 16000 දාහක් ඉතින් මේ භාවනාවේ තවුසා කෙලෙස් නැති කරන්න ඕනේ කියලා අසතුටක් හදාගෙන අප්‍රමාදීව ධ්‍යාන වඩන. ඉතින් ඒ තමන්ගේ අසතුටට කිත්තුව මනුෂ්‍ය සං කියනවා. ඒ මනුෂ්‍ය ධම්ම වල මනුෂ්‍ය මේ ඔයගොල්ලන්ගේ ප්‍රතිපදා හැදිලා බෙහෙවින් දානාදී දන් දෙනවා. කාලය යනකොට මහ විශාල ධනයක් වස්තුව එකතු වෙනවා. ඉතින් මේ බාවර තවසක් වැඩ කරන්නේ ඒව ටික ඔක්කොම එකතු කරලා මහ දානයක් දෙනවා. එයා මොකක්ද තියාගත්තේ නැහැ. මොකද පුරෝහිත තමතුරක් අත්හැරලා ආවේ ආයෙත් ඉතු කරන්න එහෙම නෙමෙයි. ඔක්කොම එකතු කරලා ධනයක් දීලා අසපුවට එනකොට තව තවසේ කාවව අසපුවට කොන්නේ හැඩ කොන් ගෙතිලා දත්වල නැලියම් බැඳිලා කකුල් අතපය දූවිලෙන් වැහිලා ධ්‍යානලාදී උග්‍ර තපස් ඇති තවසෙක් කියන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ආවා. එවිලා බාවල තවසකෙනි කියනවා මට මසුරම් 500ක් දෙන්න. එතනේ බාවල තවස කියනවා මම මේ කියන්නේ ඇත්තයි. මගේ මහන්ද මනසත් ධනයක් තිබුණ ඔක්කොම මම දානශී ඉරිවදන් දුන්නා. මට මසුරම් 500ක් නෑ දෙන්න. ඊට පස්සේ අර ආපු තවස මොකද කරන්නේ? ශාප කරනවා. මම මට මසුරම් 500ක් දෙන්නේ නැත්නම් තව ගමක් හතකින් උඹේ සිත හත් කඩකට පැලේවා කියලා. ඒ කාලේ ඉත බිමු කරපු දෘෂ්ටිගුණ ශාප කළොත් ඒක වෙනවනේ. ඉතින් මේ බාවාගේ තවුසා හරිම දුකින් දුන්නනේ. හරිම හිතේ අමාවිය පැත්තක කරලා ඉන්නවා. ඉන්නකොට ඒ ආරාමයේ ඉන්න එක්තරා දෙවි ඇවිල්ලා බාවාගේ තවුසට කියනවා, අර හිත දියුණු කරපු තවුසේ කියන්නේ ධනය රූපකම නාපු කුහක නිහේ කියාවේ. එයා මුදුන දන්නේ නැහැ, මුදුන කැලීම දන්නේ නැහැ. අදවසේ මුදුන කැලේවා කියලා ආපකලාට එයා මුදුන මොකක්ද කියලා දන්නේ නැහැ, මුදුන් පැලීම දන්නේ නැහැ. ඒ හින්දා බය වෙන්නේපා. ඒක බාවාරි කවුසා අහනවා දෙවියන්ගෙන්. එහෙනම් ඔබ දන්නවද මුදුන කියන්නේ මොකද්ද, මුදුන් පැලීම මොකද්ද කියලා? මම නම් දන්නේ නැහැ. නමුත් ශාස්ත්‍රීය කුලයෙන් ඇවිල්ලා මහාන වෙලා සම්මා සම්බුද්දයි කියලා බුදුරජාණන් වහන්සේ සැලකුණු ජේතවනාරාමයේ ඉන්නවා. ඒ තථාගතයන් වහන්සේ මෙතුණක් ගන්නවා, මුදුන පැදීමක් ගන්නවා, ඕන්නම් ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේගෙන් අහන්න. ඉතින් මේ භාවනාවේ කවුස හරිම පිළිගනු කෙනෙක් බුද්ධ යන වචනේ අනුපමනක මෙයාට හරි ප්‍රීතියක්, හරි ප්‍රමෝදයක් ලැබෙනවා. ඉතින් වේදේ පද කරගෙන ඉඳලා මේ වේදේ තියෙන බුදුරජාණන් වහන්සේ නමක් හඳුනගන්න දෙතිස් මහ පුරුෂ ලක්ෂණ. ඉතින් කොහෙද ඉන්නේ කියලා දෙන්නේ ඕම සැලකුවල ජේතවනාරාම. බහුවිට උදේ මොකද කරන්න, තමන් ප්‍රධාන බෝලි 16 දෙනාට කතා කරලා කිව්වා ලෝකෙ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නේ, දැන් ජගත්තෝර ජේතවනාරාම ඉන්නවා. ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේගේ හැබැයි කටින් කියන්න එපා. ඉතින් ඕගොල්ලෝ ප්‍රශ්න අහන්නේ බුද්ධජාන මහත්මයාට සියල්ල දන්න නෝනක් කියනවනේ, අනාවරණ ඥානයක් කියනවනම් කටින් උත්තර දෙයි. ඕගොල්ලෝ ඉතින් අහන ප්‍රශ්නෙට කටින් උත්තර දෙයි. අහන්න මගේ නම මොකක්ද කියලා, මගේ ගෝත්‍රය මොකක්ද කියලා, මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ කීයක් කියනවද කියලා අහන්න කියලා මේ ගෝලයට ඉගෙනුවා. උගන්වලා ගෝලයට ඉගෙනුවා. එව්වහම දැන් බාවක් කවුස අසතුවීම නැතර. ඉතින් මේ ගෝලෝ එක අනුක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ වැඩින්න දැන් ගම්යන් ගන්තනව දරිතරමින් ඇවිල්ලා ගැවිලි චේතවනා රාමදාව. අවිල ගෝලෝ දාස දිනා මේ කවර නැදලා සිටින් දැන් අහනවා ප්‍රශ්නයක්, අපගේ අසුරු කුමාරගේ නම මොකක්ද? බුදුරජාණන් වහන්සේ කටින් උත්තර දෙනවා, ඔබගේ ඇඳුම් කුමාරගේ නම බාවා. බාවාලි ගෝත්‍රය. ඊට පස්සේ අපගේ ඇඳුම් කුමාරට ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? බුදු කියනවා ප්‍රධාන ශිෂ්‍යෝ 16යි, ඒ අයට 1000 ගානේ කුලී ඉන්නවා. අපේ ඇඳුම් කුමාරගේ ශරීරයේ මහපුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ කටින් උත්තර දෙනවා, මහපුරුෂ ලක්ෂණ තුනක් කියලා. දැන් වසත්තාවේ ඉන්න මිනිස්සුયો බලනවා මොකද මේ බුදුරජාණන් වහන්සේ තනියම කියන්නේ කියලා. ඇයි මේ අය මුකුත් තේරෙන්නේ නැහැ? බුදුරජාණන් වහන්සේ දැන් උත්තර දෙනවා. ඊට පස්සේ ඒ අය ඒ දිගේ කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ ගුරුවරයා සිද්ධාන්ත සාහිත්‍යව භාගතුමාන්ටගේ සිරිපාදයන් සිදසින් වන්නවා කියලා වන්දනා කළා. එදැන් සර්වෝත්තරඥානේ කියන අතර තේරුණානේ. ඊට පස්සේ ගොඩාක් කියනවා ඒ 16 දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න. අජිත කියන මානවක එතන අහන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. කේනස හේතු ලෝකෝ, මේ ලෝකේ කොහොමද වැඩිලා තියෙන්නේ? කේනස නම් මකාදිල කොමකින්ද ඒ රහිත බව ලෝකයට සංසාර දෙන්නේ නැත්තේ? ඉස්සා ප්‍රේතනම් භූමි ලෝකයේ ඇවිලා තියෙන්නේ මොකක් නිසාද? මොකකින්? කවුද? කොහොමද? කිස්සම දත්ත මහපය මේ ලෝකයට තියෙන මහාම බය මොකක්ද කියලා ප්‍රශ්නයක් අහන. ඒ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා අවිජ්ජා නිරුත්ත ලෝක. මේ ලෝකයේ අවිද්‍යාවෙන් ගහිලා තියෙන්නේ. විරිච්ඡා පමාද නපකාරස. ඒක අන්හාවෙන් සහ ප්‍රමාදයෙන් ලෝකයේට ඒක ප්‍රකට වෙන්නේ. අවිද්‍යාව ගහිලා තියෙන බව එදි වෙන්නේ නැත්තේ, ප්‍රකාශ වෙන්නේ නැත්තේ තණ්හාවයි ප්‍රමාදය නිසා. ජප්පාදීපනම් භූමි. මේ අභිලේපණය ඇලෙන සංහව මේ ඇලීම ලෝකයට තියෙන දුක්ඛ මත භවය. මේ ලෝකෙ ලොකෝ බය තමයි දුක. ඔන්න මෙතනදී දැන් අපි ඒක කාරණාවක් ගැන හොඳට බලමු. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකයේ තියෙන එකම බය තමයි දුක කියලා. දැන් අද මම මේක මාත්‍රාව සාකච්ඡා කළේ අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ බුදුදහම මරණයෙන් පස්සේ විමුක්තියක් ලබන්න තියෙන එකක් අපේ මේ ජීවිතයේ ගිහි ජීවිතවල විශේෂයෙන් ඇති වෙන ප්‍රශ්න ගැටලුවට ඒක පිළියම් නැහැ වගේ දැනකින් අපි ජීවත් වෙන්නේ. අපි මේ කාරණාව හොඳට ගවේෂණය කරලා බලන්න ඕනේ දැන්. මෙන්න මෙතනමයි අපිට අවශ්‍ය. අපි මේ බුදුදහම ගැන හොයන්න නැත්නම් හදාරන්න නැත්නම් ගවේෂණය නොකරන්නේ එතන අවශ්‍යතාවය අපිට දැනලා නැති නිසා. දැන් අපි බලමු ලෝකයේ තියෙන මහම බය මොකද්ද? දුක. ඇත්තද කියලා බලමු. දැන් අපි මේ thinking කරන්නේ ඇයි? එකක් ගන්න දෙන්න. දුක කියන බය හින්දා නෙමෙයිද? දුක කියන බය. ඇයි උගල රක්ෂණ දාන? රක්ෂණය දෙන්නේ. ඇයි ඇයි රක්ෂණය? දුකට තියෙන බය හින්දා නෙමෙයිද? ඇයි මිල මුදල් එකතු කරන්නේ? දුක කියන අන්තිම හොඳට බලන්න. මේ හැම එකකින්ම මොකද මේ කරන්න කියලා බලන්න. මෙහෙම නොකළොත් මොකද වෙන්නේ? දුක් විඳින්න දෙන්නේ ඒ දුක් විඳින්න තියෙන බයත නෙමෙයිද මේ කරන්නේ? ඈ? ඇයි ඉඩකඩම් ගන්න? දුකට බය. ඇයි දරුමල්ලු හදා ගන්න? හොඳට හදන්නේ. මොකද? දුක නැති කරගන්න ක්‍රම නේද මේ? ඇයි මේ දුකට බය ඉන්නද නේද? අවංකව කියන දුකට බය ඉන්නද නේද? ජීවිතේ ඕගොල්ලෝ ගිහි හැම කෙනෙක්ම කරන ඕනම දෙයක් කියන්නම මම පෙන්නන්නම් මේ ඔක්කොම මුළු ජීවිතේම ඕගොල්ලෝ ගෙදලා තියෙන්නේ දුකට තියෙන බය පිළියන්තර. එයින් නෙමෙයි කියන්නේ එකක් කියන්නම ඒ අත්තරක් නැතුව මුළු ජීවිතේම තියෙන්නේ දුක් විඳින්න දෙයක් කියන බයද ඒකෙන් දෙන්න කරන්නේ. නමු අපි දුකෙන් නිදෙන්න දුකෙන් නිදෙන්න නිදෙන්න නැතුවද වේගය නැතුවද උත්සාහයෙන් කතා කරන්නේ කවද කාන්තිව මොහොත කියලා මුංචි කාලේ ඉඳන් කෑව තාම බඩගිරුන්න නමු උත්සාහයෙන් කතා කරන්නේ නැවෙන්න මොහොතක් විතර බඩගිරුන්න ගන්න තමයි මුංචි කාලේ නම් වතුර දිරුවා ඉපාදේ ඇත්තවද? නමුත් විපාසය නැති කරන්නේ වතුර බොන්න ධර්ම උත්සාහය අතරනවද? විපාසය නැති කරන්නේ ඉච්ඡා දාපු උත්සාහව. ඔන්න දෙවිද මට ඕනේ කියලා මෙන්නේදී දුක්වන්ත මහ බය. මේ ලෝකයට තියෙන ලොකුම බය මොකද්ද? දුක. ඔගොල්ලෝ වචනේ ඉඳලා හැම කෙනෙක්ම පිළිගන්නවද? ඔගොල්ලෝ දුකටයි බය කියන්නේ. සතර පායට බයයි දුක් විඳ වෙයි. නිරේත කියන්නේ බයයි දුක් විඳ වෙයි කියලා. නිරේත කියන්නේ බයයි දුක් විඳ වෙයි. කිරසෙනෙක් කියන්නේ බයයි දුක් විඳ වෙයි. ආද බයිත බයයි. කවුදිටි? කවුදිටි උනහ මොකද වෙන්නේ? කොහොමද වෙන්නේ? ඕනම දෙයක් කරන්න. ඇයි මේ දරුවෝ මුදු උගන්නා? දුක් විඳ වෙයි. මේ ඔක්කොම දුකද බයද කරන ක්‍රියාවනේ. නමුත් මේ එකකින්වා ලෝක කිසිම කෙනෙකුට අද දවසේ වෙනකොට තාම උත්සාහයෙන් උත්සාහය දෙන්නේ ඔයගොල්ලන්ට උත්සාහය ජයගත්තේ කවුරුත් නැහැ. උත්සාහය හොඳට අපිට හිතෙන්නේ ගොවිතැන් කරනවා වෛද්‍යෝ සේවදෙනවා නැත්නම් ලියන කියන කටයුත්තක් කරනවා නැත්නම් වාහනිය පදවනවා මේ වගේ රැකියා කරනවා. ඇයි මේවා කරන්නේ? දුකට බය හින්දා නෙමෙයි. ඇයි මේවා නොකළු? දුක් විඳින්න නෙමෙයි. හැම දැනකම තියෙන්නේ. හැම ජීවිතේකම හැම දැනකම යමක් එකතු කළා නම් අල්ලගත්තා නම් අයින් කළා නම් රැස් කළා නම් මේ හැම එකක් තුළම තියෙන මොකද්ද? දුකට බය. දුකට බයට දුක අයින් කරගන්න තව ක්‍රමයක් තමයි අපි දන්න විදිහට මේ ජීවිතේ කරන්නේ. ඒක අද ලෝකේ මෙන්න මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බුදුරජාණන් වහන්සේ ලොකු පහළ වුණා. මේ දුක නැමති මහා බයෙන් නිදෙන්න මුළු ලෝකෙම උත්සාහවත් වෙනවා. මේ ලෝකයා කරන දේ තුලින් එකම එක දෙයකින් හරි උත්තරයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ. මේ දහව අදහන්න ඕනේ මේ කාරණාව බලන්න. දුකද මේ වචනේ ඇත්තම බලන්න කොච්චරද කියලා. ලෝකේ දෙන මහම බය දුක. ඒ දුකෙන් දෙන්නේ හැමකම කරන්නේ. අපි හැම වෙලෙක මුංචි කාලෙද මරණාසන්න මොහොත වෙනකම්ම කරන්නේ දුකද තියෙන බයෙන් දුකෙන් මිදෙක ක්‍රම හොයන්නේ. නමුත් කිසිම දවසක තාම අපිට බැරි වුණා දුක නැමැති දුකෙන් ඉතරනේ බය නැති කරගන්න. නිර්භය යන්නම් මට දුකක් එන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. නිර්භය ජීවිතයක් පාගුවක් තියෙනවා. කොයි පැත්තකින් හරි. දරුවෝ ඉස්කෝලේ ගියත් දරුවෝ කොහේ බුදුරජාණන් වහන්සේ නමක් යමක් දේශනා කළා නම් ඒක එහෙමමයි. අපි බෞද්ධ වුණාට ඒක ලේබලෙට විතරයි. අපි කවුරුත් මේ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනය අදහන්නේ බලන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අපි බය වෙන දුක, ඒ දුක ඇති වෙන හැටි දෙන්නා, ඒ දුක නැති දැන දෙන්නා, ඒ දුක නැති කරගන්න මඟකුත් දෙන්නවා. එහෙම ඒ හතරම වෙන්නපු මඟක් දෙන්න බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා අපි කියනවා. ඒ වට අපි මෙහෙම දුක නැති කරන්ද සක්ෂම උපවාද. ඒකද කරන්නේ. නමුත් අපි කවුරුවත් කිසිම වෙලාවක බුදුරජාණන් වහන්සේ යම් විදියකට දුක යම් තැනකට දුක නැත්තේ යම් විදියකින් දුක නැති වෙන්නේ ඒ විදියකින් මෙතක විඳන දුක නැති කරන ක්‍රමයක් නැහැ කියන අදහස ඇති කරගෙන ඒක යතුරු මාර්ගයේ විඳිනායි බොහොම අමාරුයි. ජීවිතේ ජීවත් කරන්න රස්තාවක් කරන එක වියක් කරක් හදාගන්න එක නෙවෙයි අපේ කියන්නේ. දුක නැති කරන්න, බය නැති කරන්න කරන්නේ මොන ලෝකම කරන්නේ අපි යවුවද කියන්නේ යාහනේ ස්වාමීන් අපි දුක නැති කරන්නේ මේ ඉඳයි කියලා දැනගන්න ඉතියේ. නමුත් ජීවිතයේ ඉඳලා දුක නැති කරගන්න කරන අර්ථය. මෙන්න මේ ප්‍රශ්නය, මේ දුකේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර වෙලා බෝසත් කාර්යයක බුදු වෙන ඉස්සල කරොසිතී බෝධිත්වය මුලදී ආරම්භ වුණා. බෝසතන් වහන්සේ කල්පනා කරනවා මේ ලෝකයා ලෙඩ වෙනවා, මහලු වෙනවා, නැරණයටපත් වෙනවා, අප්‍රියන් ආයෙක් වෙනවා, අප්‍රියන්ගෙන් එක්වී දුක්තුමත් විඳිනවා. ඒ දුක නිසා අනේ මේ ලෝකයේ දුක නැති වෙන දනක් නැති වෙන දවසක් නැහැ. කවදාම මේ ලෝකයා මේ දුක නිවිද කියලා මහා කරුණාවුත් අනුකම්පාවුත් එක්ක යෝනිසෝ මනසකාරයේ උපන්. මේ අපේ දුකම ආරම්භ කරගන්න මේ ලෝකයා ලෙඩ වෙනවා, මහල් වෙනවා, මරනවා, මේ දුකින් මාසවලට පස් වෙනවා. මේ දුකේ නැති කිරීමක් ගන්නෑ. කවදාම මේ දුක නැති කිරීමක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මේවා දන්වා දෙන්නේ. ඇතිවලා බුදුරජාණන් වහන්සේ ඒ මානසිකාරයම නැවතත් නොවනු දිගට මෙනෙහි කළා. ඇත්තටම ලෝකයේ ලිදවීම මහරුකව මරණය කිරීමේ දුක් තුනක් ඇති වෙන්නේ ඇයි? ඇති වෙන්නේ කොහොමද? හොඳට කල්පනා කරලා මේ ලෝකේ ජරා මරණ කියන දුකක් කියන මේ දුක ඇති වෙන්නේ කොහොමද? එහෙම මෙනෙහි කරනකොට, එහෙම හිතනකොට ඒ බෝසතාණන් වහන්සේගේ බෝධිය තේරුණා. ඉපදීම නිසා මේ ජරා මරණය ඉපදෙන නිසායි ජීවිත වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ, මේ ඔක්කොම දුකට පත් වෙන්නේ ඉපදීම නිසායි. මේ ඉපදීම නැමති හේතුව නිසායි මේ හැම දුකක්ම විදිට දෙන්නේ කියලා දුක ඇති වෙන හේතුව නෝන යොමු. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ නෝනින් බැලුවා මේ ඉපදීම ඇති වෙන්නේ මොකක් නිසාද? කුමක් ඇති කරලද උපදින්නේ කියලා බලනවා. ඊට බෝසතාණන් වහන්සේට නෝනින් තේරුණා භවයේ නිසා උපදින්න ජනක් තියෙන නිසායි උපදින්නේ. අපිට පොළොවක් තිබුණොත් මේ බීජයක් රෝපණය කරන්න පුළුවන් නේද? ඒ වගේ කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් භවය පොළොවක් භූමියක් භූමියක් තියෙන නිසායි ඉන්නේ. ඒක ජනක් කියන නිසායි ඉන්නේ කියලා තියෙනවා. මේ භූමිය පොළොව අපිට අහුවෙන්න කොහොමද? හැදෙන්න කොහොමද? උපාදානය නිසා මේ භූමියේ යමක් වැඩිව ගන්න නිසා කියලා දැක්කා. උපාදානය කියනකොට වැඩිව ගන්න අවබෝධය මොකද්ද? කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලස උපාදාන කියලා මේ දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන, සීලස උපාදාන කියන මේ හතර ප්‍රවාහ මාර්ගය හතරනවා. මේවා එච්චර තේරුම් ගන්න නැතුවම කමක් නැහැ. මම තේරුම් ගන්න එකක් දෙනවා. මේවා හොඳට අහගන්න. මේ කාම උපාදානය කියන තැන අරිහත්ත්වයේ ධර්මාව තියෙනවා. උපාදානය කියන එකට මම අර්ථය අනුසුනවා. දැන් අපිට හිතෙන්නේ හිතෙන් ටිකක් යමකට කැමති වෙන ගතියයි උපාදානය කියලා. ඒක මෙහෙ අර්ථයෙන් බලන්න. අපි නැවත ලැබෙන මොහොතේ යනවා. හදිස්සියකදී මේ නැව කුමාරලෝකට අහුවෙලා බලපෑමක් නැහැ නැව ලැබුණ සුමුණි සුමුණා. ඒ වෙලාවේදී මොහොතට වැටෙනකොට අපිට දී කොටයක් හරි සබර කෑල්ලක් හරි එහෙම නැත්තම් ඔරුවක් හරි මොකක් හරි දෙයක් අතට අහුවුණොත් අතට අහුවුණොත් අල්ලගත්තු මුදුන් නොවැ කියන්නේ මොනවා හරි දෙයක් අහුවුනේ නැත්තම් මොකද අල්ලගන්න රබර් එකක්වත් ලීයක්වත් කොටයක්වත් නැත්තම් අල්ලගන්න මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් උපාදානය කියනකොට අල්ලා ගන්නවා කියනකොට ඔයාලට දැන් එහෙම නැත්නම් මේ හිතේ යමකට කැමති වෙන ගතිය නෙමෙයි. වාසය කරන බව යමක් අල්ලගෙන ඉන්න බව අසුගත බව වාසය කරන බව දැන් ඔගොල්ලෝ මේ අල්ලගෙන ඉන්න කොටේට මහා කැමැත්තක් ආසාවක් කියලා ගැටියක් හිතේ නේද තියෙනවද? එහෙම නැහැ. දැන් මෝඩකම කියන්නේ වතුරට වැටී ඉඳලේ. වතුරට වැටීමට සාපේක්ෂව දැන් අල්ලාගෙන නෙමෙයි ඉන්නේ. අල්ලගෙන. ඒක උපාදානය නෙමෙයිද? ඒකයි උපාදානය කියන්නේ. ඒකතරි අල්ලා ගැනීම කියන්නේ. එහෙම නැත්නම් අපි හිතාගන්න මේ ටිකක් හිතින් එක එක දේවල් වලට කැපී වෙන ගැටේ කියනවා. එහෙම නෙමෙයි. ගැටෙන්ද නොමි ජීවිතේ රැකගෙන රැඳගෙන ඉන්න බව මහමෝධ ශාසනයේ බැරි වෙලා හරි මොකක්වත් උපාදාන නොවුනොත් පදන් නොවෙච්ච අල්ලගන්න බැරි වුණොත් ලීයක්වත් රබර් එකක්වත් මොකවත් අල්ලගන්න බැරි මොකද වෙන්නේ? ලැකින උපහාර. ඒ වගේ කාම භවය හෝ රූප භවය හෝ අරූප භවයේ එක ස්කන්ධයක් හරි අපිට අල්ලගන්න බැරි වුණොත් කාම කැමති වෙන අදහස කැමති වෙන අර්ථය කාමවචන ධර්ම රූපවචන ධර්ම අරූපවචන ධර්ම කාමයි කියලා කියනවා. ඒ කාමය අල්ලගෙන ඉන්න අර්ථය උපාදාන වෙන අර්ථය කියලා කාම උපාදාන කියනවා. මේ තුන් භවයේ තුල එකදු ධර්මයක්වත් අපිට අහු නොවුණු මේ තුන් භවයේ තුල කාම භවයේ වේවා රූප භවයේ වේවා අරූප භවයේ වේවා එකම ධර්මයක්වත් අහු නොවුණු කෙලින්ම අපිට ඉන්න දැනග නැවැළෙනවා නේද? අර විද්‍යා කොටයක් අහුන්නේ නැත්නම් කෙලින්ම ඉන්න දැනග නැවැළෙනවා කාටද? මොකද වගේ උපාදානය කියලා කියන්නේ වෙන මුකුත් උන්නේ මේ ඇහැ පරිහරණය කරනවා කියන්නේම ලෝකයම අල්ලගෙන ඉන්නේ. දැන් මේ කොටේ අල්ලගෙන ඉන්නේ. ඒ වගේ මේ ලෝකේ මේ ලෝක කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක තුන් ලෝකෙම ඉතා කුඩා දෙයක් හරි අපි අල්ලගෙන ඉන්නවනේ. අල්ලගෙන කියන්නේ වෙන මොකද නේ? සමහර විට ඒ රූපියක් බලමින් ඉන්නේ. ශබ්දයක් අහමින් ඉන්නේ. ගන්ධයක් ආග්‍රහණය කරන්නේ. සාතක් නිදිනේ ඉන්නේ. ධර්මාරම්භයේ කය දෙකක්ද දැනගෙන ඉන්නේ. ධර්මාරම්භයේ හිතමින් ඉන්නේ. කියන මේ ටික තමයි දැන් මේ මොකක්ද? උපාදානය. මේක උපාදාන එන්නේ දැන් මේ ඉන්නේ අල්ලගෙන මේ ඉන්නේ. අල්ලගෙන. ඒ තාක් වැඩෙන්නේ කොහොමද? එතකොට භවයේ හේතු දැක්ක මොකද උපාදානය? භවයේ මොනවා හරි දෙයක් අල්ලා ගන්න කම හිඳයි භවයේ කිතකක් තියෙන්නේ නැක් තියෙන්නේ. ඊට පස්සේ අල්ලාගත් හේතු මොකද? සත්‍යව කැමැත්ත. වතුරට වැටෙන්න තියෙන අත්දැකීමට සාපේක්ෂව මේකේ ඉන්න තියෙන කැමැත්ත නේද? මේ ඉන්ටර්නෙට් කැමැත්ත නිසා ඉන්නේ වෙන්නේ නේද? ඒ වෙලෙදි කැමැත්තක් නැතිනම් මේ කොටේ අල්ලගෙන ඉන්නවද? වතුරට වැටෙන්නේ එහෙම කැමැත්ත තිබුණොත් ඔබ මේ කොටේ අල්ලගන්න. එහෙනම් වතුරට වැටෙන්න අකමැති මේ කොටේ අල්ලගෙන ඉන්න කැමැතිනේ කැමැත්ත නිසා නේද අල්ලගෙන ඉන්නේ? දැක්ක යමක් අල්ලගන්නේ මොකද්ද? උපාදානයේ හේතුව පන්හාවට හේතු මොකද? වතුරේ වැටුනොත් උෂ්ම හිරවුල ඇතිවන දුක් වේදනාවට බය හින්දා නේද ඕගොල්ලෝ? වේදනාවට බය හින්දා නේද මේක ඉන්නකොට ඒක දුක් වේදනාවක් නෙවෙයි සැප වේදනාවක් නෙවෙයි හින්දා නේද මේක කැනැත්තෙන් අල්ලගෙන ඉන්නේ? එහෙනම් මේ පන්හාව තියෙන මොකේද? වේදනාව නෙවෙයි දුක් වේදනාවේ කයින් වෙන්න සැප වේදනාව ගන්න නෙවෙයි පන්හාව. ඇයි වතුරට වැටෙනවට දීකොටේ එදිලා ඉන්න කෙනා වතුරට වැටෙනවට බයයි? උෂ්ම හිර වෙනකොට වතුර ගෙවෙනකොට සැප වේදනාවද? ඒ දුක් වේදනාව තියෙන කොටේ ඉඳලා ඉන්නකොට ඇති වෙන වේදනාව. ඒ වේදනාව හොඳයි. මේ වේදනාව හොඳේ හින්දායි මේ වේදනාවේ සමහර කරන්නේ. හේතුව කියන්නේ. එහෙනම් සමහර හේතුව මොකද්ද? ඒ විදිහට මම ඉතින් කියන්නේ ඒ විදිහට කියන්නේ දැක්ක සමහර හේතු වේදනා. වේදනාව හේතුව ස්පර්ශය. කුටේ අල්ලගෙන හිටියොත් එන්නේ මෙහෙම වේදනාවක්. වතුරට වැටෙනකොට වැටුනොත් ඒ ස්පර්ශ නිසා එන්නේ මෙහෙම වේදනාවක්. එහෙනම් මේ වේදනාවට හේතුව දැක්ක වේදනාව නාමයෙන් තියෙන ස්පර්ශය නාමයෙන් තියෙනවා. ඒ නිසායි වතුර ස්පර්ශ කරනකොට කුටේ ස්පර්ශ කරනවා. තව වේදනාව හේතු දෙක ස්පර්ශ කියලා දෙකක් අරගෙන. ඒ ඔක්කොම එක දෙක තියෙනවා. අපි ඒ කොහොමද ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැක්කා ඉපදීම තේරෙන ජරා මරණ වල හේතුව දැක්ක මොකද්ද? ජරා මරණ ඇති වෙන්නේ දුක ඇති වෙන්නේ මොකක් නිසාද? උපන්න නිසායි, ඉපදෙන්නේ භවය නිසායි, භූමියයි, භූමිය ඇති වෙන්නේ භවය ඇති වෙන කොමක් නිසාද? උපාදානය නිසායි, උපාදානය ඇති වෙන කොමක් නිසාද? කනාව නිසායි, කනාව ඇති වෙන්නේ වේදනාව නිසායි, වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ නිසායි. ස්පර්ශය ඇති වෙන්නේ එතන යන උපමාව වෙන්නේ නැහැ. මම වෙන්නේ පැහැදිලි කර කොහොමද ඔය දෙකේ ප්‍රශ්නේ තියෙන්නේ? වේදනාව සංහව උපාදාන කියනකොට අපි හිතෙන් එන්නේ සාර්ථකව හදා ගන්නවා. ඒක. දැන් ඒක බුදුජානක දෙයක්. ස්පර්ශය කියන්නේ ආයතනයක්. ස්පර්ශය කියන්නේ ආයතන. ආයතන කියන්නේ නාමෝමනසේ විඥානයේ මේ රූපයකට දැකගත්ත නිසායි මේ නාම රූප. නාම රූප කියනකොට දැන් මේ ගියක් කොටයක් ඇල්ලුවොත් හැඟීම් දැනීමක් තියෙනවද? නමුත් මේ සංඥානක මේ රූපෙක යමක් දැනෙන ගතියක් තියෙනවද? ඒ දැනෙන ගතිය නිසායි ආන්දර කියන කාරණාව උනේ. ඒ නාම රූප විඥානි කර්මාන රූපෝ මේ විඥානීය ප්‍රතිපදියෝනේ පෞකතකට බැමිණෙද? ඇයි විඥානීය පෞකතකට බැමිණෙන්නේ? විඥානීය කුමක් නිසා? සංකාරය නිසා, චේතනාව නිසා, කර්මය නිසා. කර්මය කුමක් නිසා? අවිද්‍යාව. ඔන්න දැන් බෝසතාණන් වහන්සේ දුක නැමති ධර්මතාවය. එතකොට මේ බෝසතාණන් වහන්සේගේ දුකද මේ බැරි? නෑ, කාගේ දුකද? මේ අපේ මේ ලෝකේ, මේ ලෝකයා නිද වෙනවා, මහලු වෙනවා, මරණයට පත් වෙනවා, මොලේ දුක්කම තියෙනවා. එතකොට ඒකත් එපා. අද අපිට තියෙන දුක් ටික අදාළ නැහැ කියන්නේ. මේ අද අපිට තියෙන දුක් ටිකම තමයි එදා බෝසතාණන් වහන්සේ දැක්කේ. එදා ඉන්නවා කියන්නේ තෝ එකමයි. ඒ දුකට හේතු ටික තමයි බෝසතාණන් වහන්සේ හොයාගෙන ගියේ. දුකට හේතුව ඉපදීම, ඉපදීම හේතුව භවය කියලා මේ විදිහට. දැන් මේ එකින් එක එකින් එක ධම්මවල දුරුකම් වගේ මගදී කඩන් දෙන්නේ නවත්තන්න බැහැ. දැක්ක අවිද්‍යාව කියන හේතු මූලය දක්වා දැක්කා. ඊට පස්සේ ප්‍රතිලෝමෝ වලින් සම්මර්ෂණය කළා. එහෙනම්ේ අවිද්‍යාව නිසා සංඛාර වෙනවා, සංඛාර නිසා විඥානය වෙනවා, විඥාන නිසා නාම රූප වෙනවා, නාම රූප නිසා සලආයතන වෙනවා, සලආයතන නිසා ස්පර්ශ වෙනවා, ස්පර්ශ නිසා වේදනාව, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානය, උපාදාන නිසා භවය, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා. දුකේ ඉඳලා අවිද්‍යාව දක්වා, අවිද්‍යාව ඉඳලා දුක දක්වා අනුලෝම ප්‍රතිලෝම නොවනින් මෙනෙහි කරා. මෙන්න මෙහෙම මෙනෙහි කරනකොට බුද්ධාන වහන්සේ නුවණක් පහළ වුණා. සම්මුතිය සම්මුතියයි කියලා නුවණක් පහළ වුණා. මේ දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙම නේද කියලා නුවණක් පහළ වුණා. හොඳට මතක තබා ගන්න ඕනේ මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය දෙකක්. මේ සත්‍යය ලෙඩ වෙනවා, මහල් වෙනවා, මරණයට පත් වෙනවා, මොලේ දුක්කම් වලට පත් වෙනවා, මේක කියලා දැක්කම මේ දුක. මේ දුක ඇති වෙන්න තියෙන හේතු ටික තමයි මේ බැලි දුක සමුදය තමයි ඉපදීම, භවය, උපාදාන, තණ්හාව, වේදනාව කියලා අවිද්‍යාව ටික දැනගන්නවාම කියන්නේ. අවිද්‍යාව නැමැති හේතුව යම් තැනක තිබුණොත් දුක නැමැති ඵලය අදලා මිසක නතර වෙන්නේ. දුක නැමැති ඵලය යම් තැනක තියෙනවා නම් ඒ තියෙන්නේ අවිද්‍යාව නැමැති හේතු මූලයේ තියෙන නිසයි කියලා ධර්ම න්‍යායක් පහළ කරනවා. ඒක නොසුළු වෙන ධර්මයක් පහළ කරනවා. එන්න මේක හොඳට අරගෙන අපිට කල්පාවතර ගණනකින්වත් ලැබෙන්නේ නැති උත්තරේ හැමදාම දුක නැති කරන්න කියලා අදා විදන්න විදිහට කරනවා වගේ මොකක් හරි කරනවා මිසක